ආයිබුවන්. අපි එහෙමනම් අද ජීව විද්‍යාව විෂයේ සත්‍ය ඒකකයට අයිති පෝෂණය සම්බන්ධ ඒ ඉතිරි කොටස සාකච්ඡා කරමු. මම ඉදා ඔයාලට සමබර ආහාර වේලක් තුල අඩංගු විටමින ගැන කතා කරා. මම ඉතින්දී ඔයගොල්ලන්ට කිව්වා අපේ ආහාරයේ තිබිය යුතු අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ අත්‍යවශ්‍ය නොවන විටමින් වර්ග පිළිබඳව. එතෙන්දී මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා එක් එක් විටමින් වල කාර්යභාරය. එහෙමනම් සමබල ආහාර වේලක් තුල, ඒ කියන්නේ ප්‍රධාන පෝෂක පදාර්ථ નિયમિત අනුපාතයෙන් අඩංගු ආහාර වේලක් තුල අඩංගු ඉතාමත්ම වැදගත් සංඝටකයක් තමයි විටමින. අවශ්‍ය වෙන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණ වලින්, ඒ වුණාට කාර්යභාරය ඉතාමත්ම වැඩි. විටමින් ඉතා සුළු ප්‍රමාණයක් අවශ්‍ය වුවත් ඌනතාවයක් ඇති වුණොත් හරි ඉක්මනට ඌනතා ලක්ෂණ පෙන්වනවා. ඔය වගේම තමයි පුතේ කාංශ ලවණත්. ඕගොල්ලන්ගේ ප්‍රධාන ආහාර වේල් වලට අමතරව කාංශ අපි එකතු කරගන්න ඕනේ. කාංශ කියලා කියපුවාම ප්‍රධාන වශයෙන් ඛනිජ වර්ග කීපයක් තියෙනවා. මේ ඛනිජ අපේ සෞඛ්‍යයට, ඒ වගේම දේහේ කාර්යයන්ට වැදගත් වෙන අකාබනික ද්‍රව්‍ය. ඉතින් අපිට අවශ්‍ය වෙන මේ ඛනිජ වර්ග කීපය අවශ්‍ය වන ප්‍රමාණ අනුව කොටස් දෙකකට වෙන් කරනවා. එකක් තමයි වැඩිපුර අවශ්‍ය වන අධිමාත්‍ර කංච. ඒ වගේම ඉතාමත්ම සුළු වශයෙන් අවශ්‍ය වන අංශුමාත්‍ර කංච. අධිමාත්‍ර කියන එකේ අදහස ඕගොල්ලන්ට තේරෙනවා ඇති. ආහාරයේ තිබිය යුතු ප්‍රමාණය සාපේක්ෂව වැඩි අංශුමාත්‍ර වලට වඩා. අංශුමාත්‍ර කියලා කියන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයන්ගෙන් අවශ්‍යයි. අධිමාත්‍ර ඒව තමයි කැල්සියම්, ෆොස්ෆරස්, සල්ෆර්, පොටෑසියම්, ක්ලෝරීන්, සෝඩියම්, මැග්නීසියම්, යකඩ, ෆ්ලෝරීන් සහ අයඩින්. අංශුමාත්‍ර වශයෙන් අපට අවශ්‍ය වෙන්නේ කොබාල්ට්, කොපර්, මැංගනස්, මොලිබ්ඩනම්, සෙලිනියම් සහ සින්ක්. මේ මූලද්‍රව්‍ය වුණත් පුතේ අවශ්‍ය වෙන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණවලින්. නමුත් ඌනතාවයක් ඇති වුවොත් අර විටමින් වගේම තමයි ඌනතා ලක්ෂණ කැපිලා පේනවා. අපි දැන් බලමු මේ ඛනිජවල ප්‍රධාන කෘත්‍යයන් විතරක්. කෘත්‍යයන් ගොඩාක් තියෙනවා. උසස් පෙළ මට්ටමේදී ඕගලන්ට ඉච්චට ගොඩක් මතක තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අත්‍යවශ්‍යම කෘත්‍යයන් විතරක් අපි සලකලා බලමු. මුලින්ම කැල්සියම්. කැල්සියම් ගැන ඕගොල්ලෝ හොඳට දන්නවා. මේ කැල්සියම් අපේ අස්ථි හදන්න, ඒ වගේම දත් හදන්න අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක්. කැල්සියම් නැත්තම් අපේ රුධිරය කැටි ගැහෙන්නේ නැහැ. රුධිරය කැටි ගැහෙනවා කියලා කියන්නේ තුවාලයක් වුණාම. ඔයගොල්ලෝ දන්නවා තුවාලයක් වුණාම ඒ තුවාල වූ ස්ථානයෙන් රුධිරය වහනය වෙනවා. නොකඩවා රුධිරය වහනය වුණොත් අර පුත්කලයට මහත් හානිකර තත්ත්වයක් ඇති වෙනවා. සමහර වෙලාවට මාරාන්තිකයි. ඒ හින්දා තුවාලය වූ සැනකින්ම රුධිරය කැටි ගැහිලා ඒ තුවාලය වහන්න ඕනේ. ඒකට කැල්සියම් අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඊළඟට ඔය කැල්සියම් අත්‍යවශ්‍යයි අපේ ස්නායු ආවේග ගමන් කරන්න. ඒ වගේම පේශී ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යයි. ඕගොල්ලන් මං හිතන්නේ දන්නව ඇති, ස්නායු දෙකක් එකට සම්බන්ධ වෙන ස්ථානයක, එහෙම නැත්නම් ස්නායුවක් පේශියක් හා සම්බන්ධ වෙන ස්ථානයක තියෙන උපාගමයක් කියලා ගැප් එකක්, එහෙම නැත්නම් හිඩැසක්. ඒ හරහා ආවේගයක් ගමන් කරන්න අනිවාර්යයෙන්ම කැල්සියම් ඕනේ. ඊළඟට අපි බලමු පොස්ෆරස්. පොස්ෆරසුත් කැල්සියම් වගේමයි. දත් අස්ථි සෑදීමට ඉතාමත්ම වැදගත්. ඒ වගේම අපේ දේහයේ දේහ තරලවල සෛලවල අම්ල බෂ්ම තුලිතතාවයක් පවතිනවා. අම්ල බෂ්ම තුලිතතාවයේදී පොස්ෆරස් මහත් මෙහෙවරක් ඉටු කරනවා. ඒ වගේම අපි බලමු සල්ෆර්. සල්ෆර් සාමාන්‍යයෙන් ඇමයිනෝ අම්ලවල සංඝටකයක්. හැම ඇමයිනෝ අම්ලෙම නෙවෙයි, සමහර ඇමයිනෝ අම්ලවල. ඔයගොල්ලෝ දන්නවා ඇල්බියුමින් කියලා ප්‍රෝටීනයක් තියෙනවා. ඒ ප්‍රෝටීනය විතර සුදු මදේ දකින්න පුළුවන්. ඕගොල්ලන්ට සමහර වෙලාවට හම්බ වෙලා ඇති කුණු විතර. ඒ කුණු විතරයක එනවා ඉතාමත්ම අප්‍රසන්න දුර්ගන්ධයක්. ඒ දුර්ගන්ධය හයිඩ්‍රජන් සල්ෆයිඩ්. ඒ හයිඩ්‍රජන් සල්ෆයිඩ් නිකුත් වෙන්නේ අර ඇල්බියුමින් වල සල්ෆර් තියෙන නිසා. එහෙමනම් ඇල්බියුමින් හදන ඇමයිනෝ අම්ලවල සල්ෆර් දකින්න පුළුවන්. පොටෑසියම්. පොටෑසියම් මොකද දන්නවා අයනයක් වශයෙන් ගත්තාම ප්‍රධාන ධන අයනයක්. සාමාන්‍යයෙන් මාධ්‍යයක අම්ල බෂ්ම තුලිතතාවයට, ජල තුලිතතාවයට ධන අයනයක් වශයෙන් පොටෑසියම් ඉතාමත්ම වැදගත්. ඒ වගේම මම කිව්වා ඔයගලන්ට ස්නායු ආවේග සන්නයනයට කැල්සියම් ඕනේ. මම ඔයගලන්ට කිව්වේ කැල්සියම් අවශ්‍ය වෙන්නේ උපාගමයක් හරහා ආවේගය යනවා නම්. එහෙම නැතුව ස්නායු තන්තුව දිගේ ආවේගය යනවා නම් අවශ්‍ය වෙන්නේ පොටෑසියම් අයන. එහෙමනම් පොටෑසියම් ස්නායු ක්‍රියාකාරීත්වයටත් ඉතාමත්ම වැදගත්. ක්ලෝරීන්. ඔයගොල්ලෝ දන්නවා ක්ලෝරීන් අයනයක් වශයෙන් ගත්තාම ඍණ අයනයක්. එහෙමනම් අපේ දේහ ක්‍රියාකාරීත්වයේදී අම්ල බෂ්ම තුලිතතාවයට, ආශෘතික සමතුලිතතාවයට මේ ක්ලෝරීන් අනිවාර්යෙන්ම ඕනේ. මොකද්ද මේ ආශෘතික සමතුලිතතාවය කියලා කියන්නේ? ආශෘතික සමතුලිතතාවය කියලා කියන්නේ පුතේ යම් පද්ධතියක තියෙන්න ඕනේ නිශ්චිත ජල ප්‍රමාණයක් තියෙනවා, නිශ්චිත ධන අයන ප්‍රමාණයක් තියෙනවා, නිශ්චිත ඍණ අයන ප්‍රමාණයක් තියෙනවා. හැම ජීවි දේහයක්ම මේ ආශෘතික සමතුලිතතාවය පවත්වාගෙන යනවා. තමන්ගේ අභ්‍යන්තර පරිසරයේ තියෙන සංයුතිය ලොකු ප්‍රමාණයකින් ඒගොල්ලෝ වෙනස් කරගන්නේ නැහැ. අන්න ඕකට කියන්නේ ආශෘතික සමතුලිතතාවය කියලා. මේ ආශෘතික සමතුලිතතාවයට ඍණ අයනයක් වශයෙන් දායක වෙන්නේ සීල් ඍණ අයනය. මම උගලන්ට පැහැදිලි කරන්නම් මේ ආශෘතික සමතුලිතතාවයට උදාහරණයක්. ඕගොල්ලෝ ආහාර සඳහා මාළු කඩේට ගිහිල්ලා මාළු ගේනවා. මාළුවා කොහෙද ජීවත් වෙන්නේ? අපි හිතමු කරදිය මාළුවෙක් කියලා. එයා ජීවත් වෙන්නේ ලුණු වතුරේ. ඔයගොල්ලෝ දන්නවා කරදිය සෝඩියම් ක්ලෝරයිඩ් ගොඩක් සහිත ද්‍රාවණයක්. ඒ වගේ ස්ථානයක ජීවත් වෙන මාළුවෙක් ගෙනල්ලා අපි උයනවා. ඔයගොල්ලෝ දන්නවා අපි ආහාර පිසීමේදී අර රසය වැඩි කරගන්න ලුණු දානවා. දැංගොගුළු මාළුවා උයනකොට මාළුවා කොහේ ඉඳලා දප් කියන්නේ ලුණු වතුර ඉඳලා. දැන් උයනවා. මාළු උයනකොට ලුණු දානවද නැත්ද? සමහර දරුවෝ කියයි ලුණු දානවා කියලා. සමහර දරුවෝ කියනවා ලුණු දාන්නේ නැහැ කියලා. ඒ මොනව කරන්නද ඉතින් ඕගොල්ලෝ උයන්න සම්බන්ධ වෙන්න එපා. ඔගොල්ලෝ උයන්න සම්බන්ධ වෙන්නේ නැති නිසා ඔගොල්ලන්ට හරි පිළිතුරක් දෙන්න බෑ. ඔගොල්ලෝ දෝලණය වෙන පිළිතුරක් තමයි දෙන්නේ. දානවා කියනවා නැහැ කියනවා. ලුණු දාන්න ඕනේ. මාළුවා ලුණු ජලයේ වාසය කළා කියලා එයා එයාගේ දේහය තුළට ලුණු අවශෝෂණය කරගන්නේ නැහැ. අන්න ඌකයි පුතේ ආශෘතික සමතුලිතතාවය. එහෙමනම් එයාගේ අභ්‍යන්තර සංයුතිය වෙනස් කරගන්නේ නැහැ. අන්න ඔය ක්‍රියාකාරීත්වයට සෝඩියම් ධනායන අවශ්‍යයි, සීඑල් ඍණායන අවශ්‍යයි. අනිවාර්යෙන්ම දේහයක් මේ ආශෘතික සමතුලිතතාවයේ හිටියොත් තමයි දේහ ක්‍රියාකාරීත්වයන් කාර්යක්ෂමව නිවැරදිව සිදුවෙන්නේ. ඒ වගේම සීල් අවශ්‍යයි ස්නායු ක්‍රියාකාරීත්වයට. මම කිව්වා ඔයගලන්ට ආවේගයක් නියුරෝනයේ දිගේ යනකොට පොටෑසියම් ධනායන අවශ්‍යයි. ඒ වගේම පුතේ සෝඩියම් ධනායනත් අවශ්‍යයි. දැන් ඔය දෙකම ධනායනනේ. ඒ වගේම අවශ්‍යයි ඍණායනයක් වශයෙන් සීල් ඍණ අයනය. එහෙමනම් බලමු අපි සෝඩියම්. මම සෝඩියම් ගැන දැන් කිව්වා. අම්ල භෂ්ම හා ජල තුලිතතාවයට අනිවාර්යෙන්ම ඕනේ. ඒ වගේම ස්නායු ක්‍රියාකාරීත්වයට අවශ්‍යයි කියලා අපි කිව්වා. මැග්නීසියම්. මැග්නීසියම් කියන එක ගොඩක් වෙලාවට අපිට ඕන වෙන්නේ සමහර එන්සයිම වල සහසාධක විදිහට. උගලන්ට මතක ඇති ජීවයේ රසායනික පදනම යටතේ අපි එන්සයිම ගැන කතා කරා. එන්සයිමයක් හරියට ක්‍රියාත්මක වෙන්න නම් සමහර වෙලාවට අනිවාර්යෙන්ම සහසාධක අවශ්‍යයි. මේ සහසාධක කාබනික නෙවෙයි. මෙන්න මේ සහසාධක වශයෙන් මැග්නීසියම් ක්‍රියා කරනවා. ඊළඟ මූලද්‍රව්‍ය තමයි යකඩ, ෆෙරස්. යකඩ ඔයගොල්ලෝ දන්නවා අපේ රුධිරයේ රක්තාණු ඇතුලේ තියෙන හිමෝග්ලොබින් කියන වර්ණකයේ අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක්. හිමෝග්ලොබින් කියලා කියන්නේ රුධිරයේ පවතින වායු පරිවහනය කරන රසායනික ද්‍රව්‍යයක්. මේ හිමෝග්ලොබින් හදන්න නම් යකඩ අනිවාර්යෙන්ම ඕනේ. යකඩ නැති වුණොත් රක්ත හීනතාවය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම යකඩ ඉලෙක්ට්‍රෝන වාහක වල සංඝටක විදිහට ක්‍රියාත්මක වෙනවා. මොනවද මේ ඉලෙක්ට්‍රෝන වාහක කියලා කියන්නේ? සමහර පද්ධතිවල රසායනික ප්‍රතික්‍රියා සිදු වෙනකොට ඉලෙක්ට්‍රෝන එහාට මෙහාට පරිවහනය කරන්න ඕනේ. ඒ සඳහා යකඩ අනිවාර්යෙන්ම අවශ්‍යයි. ඒ වගේම ඔයාලා දන්නවා එන්සයිම සහසාධක විදිහටත් යකඩ ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපි බලමු ෆ්ලෝරින්, F. ඔය ෆ්ලෝරින් පුතේ සමහර ප්‍රදේශවල කඨින ජලයේ බහුලයි. එහෙම වුණහම ඒ කඨින ජලය පානය කරන අපේ දත්වල එහෙම අර ෆ්ලෝරයිඩ් තැන්පත් වෙන්න පුළුවන්. දත් අවපාට වෙනවා. ඉතින් ඒ වගේ අය බාහිරින් නැවත ෆ්ලෝරින් ගැනීම අවශ්‍ය නැහැ. මොකද ඒගොල්ලෝ පානය කරන ජලයේ ෆ්ලෝරින් තියෙනවා. අපි ඒකට කියන්නේ කඨින ජලය කියලා. එක් කෙසේ වෙතත් මේ ෆ්ලෝරින් අවශ්‍ය වෙන්නේ දත්වල පවතින ව්‍යුහය පවත්වා ගැනීමට. එහෙමනම් අවසාන වශයෙන් අයඩින්. අයඩින් ගැන ඔගොල්ලෝ දන්නවා. අහලත් ඇති මේ අයඩින් ඕන වුණාම තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්න ඇති වෙනවා. ඔගොල්ලෝ දන්නවා තයිරොයිඩ් ග්‍රන්ථිය කොහෙද තියෙන්නේ කියලා? අපේ ගෙලේ පූර්ව ප්‍රදේශයේ. සමහර වෙලාවට ඔගොල්ලෝ දැකලා ඇති සමහරුන්ට අධි තයිරොයිඩ්තාවය, ඒ කියන්නේ ගලගන්නේ කියන තත්ත්වය ඇවිල්ලා තියෙනවා. ප්‍රධානතම හේතුව අයඩින් ඕන වීම. එහෙමනම් මේ අයඩින් තයිරොයිඩ් හෝමෝනේ සංඝටකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේක මේ තරම්ම වැදගත් නිසා ඔගොල්ලෝ දැකලා ඇති අපි භාවිතා කරන ලුණුවල අනිවාර්යෙන්ම අයඩින් අන්තර්ගත කරලා තියෙනවා. වෙළඳපළේ තියෙන ලුණුවලින් අයඩින් මිශ්‍ර කියලා නැත්තම් මිලදී ගන්න එපා. මොකද ඒ තරම් මේ අයඩින් අපට අත්‍යවශ්‍යයි. එහෙමනම් ඕගලන්ට පේනවා විටමින් වගේම මේ ඛනිජත් සුළු ප්‍රමාණවලින් අවශ්‍ය වත් වැදගත්කමින් ඉතාමත්ම ඉහළ බව. එහෙමනම් අපි බලමු ඊළඟ පෝෂක පදාර්ථය ජලය. ඕගොල්ලෝ ජලය ගැන ගොඩාක් කතා කරා ජීවයේ රසායනික පදනම යටතේ. ඒ කතා කරේ අපි ජලයේ අණුක ව්‍යුහය, ඒ වගේම ජලයේ තියෙන වැදගත්කම, ජීවයට කොහොමද මේක වැදගත් වෙන්නේ කියන එක. ඉතින් මේ ජලය අපි ආහාර සහ පාන සමග දේහයට එකතු කරගන්න ඕනේ. මොකද මේ ජලය නැත්තම් අපේ දේහය තුළ ක්‍රියාකාරකම් වලට අවශ්‍ය ජලීය මාධ්‍ය පිළියෙල වෙන්නේ නැහැ. අපේ සෛලයක් ගත්තොත් 60%කට වඩා සෛල ප්ලාස්මේ ජලය දකින්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා රුධිරයේ රුධිර ප්ලාස්මාව වැඩි ප්‍රතිශතයක් තියෙන ජලය. ඒ වගේම අපේ වෙනත් දේහ තරල වසා වෙන්න පුළුවන්, හෝමෝන වෙන්න පුළුවන්. ඒ හැම එකේම ප්‍රධාන සංඝටකයක් තමයි ජලය. ඒම නිසා අපි බාහිරයෙන් ජලය එකතු කරගන්න ඕනේ අපේ ආහාර වේලට. ඔගොල්ලෝ දන්නවා ඔගොල්ලෝ කෑම කාලා වතුර ටිකක් බොනවා. ඔගොල්ලෝ හරි ටිකයි වතුර බොන්නේ. ඉතාමත්ම ස්වල්පයි ඔගොල්ලෝ වතුර බොන්නේ. ඒ කාලා බොන වතුර ප්‍රමාණය. නමුත් එතනින් නවතින්න එපා. දවස පුරාම වරින් වර ජලය පානය කරන්න. ජලය නිරෝගී බවට අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථයක්. අපේ මූත්‍රා බැහැර වෙනකොට අපි මූත්‍රා බැහැර කරන්න ඕනේ තනුක මූත්‍රා වශයෙන්. සාන්ද්‍ර මූත්‍රා වශයෙන් බැහැර වෙනකොට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. සමහර වෙලාවට ගල් ඇති වෙනවා, මූත්‍රාශයේ ගල්, වකුගඩුවල ගල්, ඔය ජලය උණුනහම. අපි ජලය පානය කරන්න පිපාසය එනකන් ඉන්න එපා. මොකද පිපාසය එනවා කියලා කියන්නේ ඇඟේ වතුර නැහැ. අපේ ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා මොළයේ කොටසක් වන, ඒ වගේම අන්තරාසර්ග ග්‍රන්ථියකුත් වන හයිපොතැලමස කියන එක. හයිපොතැලමසේ එක්තරා ස්ථානයක් තියෙනවා පිපාසය හඳුනා ගන්න පිපාස මධ්‍යස්ථානය කියලා. පිපාස මධ්‍යස්ථානය උත්තේජනය වුණාම ජලය පානය කරන්න අපිට හිතෙනවා. ඉතින් එතකන් ඉන්න ඕනේ නැහැ. අපි නියමිත වේලාවන් පරතරයක් වශයෙන් තියාගෙන වරින් වර වතුර බොන්න ඕනේ. ඕගොල්ලෝ පාසල යනකොට ලොකු වතුර බෝතලයක් ගෙන යන්න. සාමාන්‍යයෙන් අපි වතුර හොඳට උණු කරලා නිමාගත්ත වතුර තමයි බොන්නේ, පිරිසිදු වතුර. ඒ වතුර බෝතලේ දවස පුරාවට බීලා ඉවර කරන්න. මේ දවස්වල පවතින කොරෝනා තත්ත්වය යටතේ අනුන්ගේ වතුර බෝතල් වලින් වතුර බොන්න පුරුදු වෙන්න එපා. මොකද වතුර බොනකොට ඔයගොල්ලෝ දන්නවා බෝතලේ කට තමන්ගේ කටේ ගෑවෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ කොරෝනා විස බීජය අපේ මුඛ කුහරය ආශ්‍රිතව ඉන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ වතුර බෝතලේ තව කෙනෙක් බිව්වොත් සමහර වෙලාවට එයා කොවිඩ් ආසාදිතයෙක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ එයාගේ මුඛ කුහරයේ තියෙන ඒ කොවිඩ් විස බීජය වෛරසය තැවරෙන්න පුළුවන් අර වතුර බෝතලේ කටේ. එතකොට ඕගොල්ලෝ නැවත ඒක කට තියලා බොනවා. එතකොට අර වෛරස් එක අනිවාර්යෙන්ම ඕගොල්ලන්ටත් ඇතුල් වෙනවා. ඒ හින්දා වතුර බෝතලේ පෞද්ගලිකව පරිහරණය කරන්න දෙන්න එපා කාටවත්. වතුර බෝතලෙන් වතුර බොන්න. ඉතින් ඒක හොඳට මතක තියාගන්න මේ පවතින තත්ත්ව යටතේ. එහෙමනම් වතුර කොයිතරම් වැදගත්ද කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. අපේ දේහයේ බරින් 60% තියෙන්නේ ජලය. මේ ජලය නොයෙකුත් ක්‍රමවලට හානි වෙනවා. මම කිව්වා මුද්‍රා වශයෙන් බැහැර වෙනවා, දහදිය වශයෙන් බැහැර වෙනවා, මල සමග බැහැර වෙනවා. ඒ බැහැර වෙන ජල ප්‍රමාණය අපි නැවත ප්‍රතිපූර්ණ කරගන්න ඕනේ, සම්පූර්ණ කරගන්න ඕනේ, සමතුලිතතාවය පවත්වාගෙන යන්න ඕනේ. එහෙමනම් ජලය ආහාර සහ පාන සමග අපි දේහයට එකතු කරගමු. අපි බලමු මූලික වශයෙන් ශරීරය තුළ ජලයේ කාර්යයන්. පළවෙනි එක තමයි සියලුම ජීවි සෛල සඳහා තෙත් අභ්‍යන්තර පරිසරයක් සැපයීම. රුධිරයේ හා පටක තරලයේ ප්‍රධාන සංඝටකය ජලය. ඒ නිසා ජලය දේහය තුළ පරිවහන කාර්යයට ඉතාමත්ම වැදගත්. ඒ වගේම රුධිරයයි පටකයි අතර, එහෙම නැත්නම් රුධිරයයි සෛලයි අතර ද්‍රව්‍ය හුවමාරු කිරීමට ජලය අවශ්‍යයි. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා දහදිය දානකොට ජලය වාෂ්පීභවනය වෙනවා. ලොකු තාප ප්‍රමාණයක් අරගෙන පොඩි ජල ප්‍රමාණයක් දේහෙන් ඉවතට යනවා. එහෙමනම් අපේ දේහ සිසිලනයට ලක් කරන්න ජලය අවශ්‍යයි. මොකද අපි අචලතාපි. අපේ දේහ උෂ්ණත්වය නිත උෂ්ණත්වයක්. එහෙමනම් උෂ්ණත්වය යාමනය කරගන්න අපි දහදිය දාන්න ඕනි. එහෙමනම් ජලය උෂ්ණත්ව යාමනයටත් ඉතාමත්ම වැදගත්. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා මුඛ කුහරයට අපි ඇතුල් කරන ආහාර සමහර වෙලාවට ඉතාම වියලි තත්වයේ තියෙන්න පුළුවන්. වියලි තත්වයේ තියෙන ආහාර ප්‍රමාණයක් මුඛ කුහරයට ඇතුල් වුණාට පස්සේ තෙත් උනේ නැත්තම් ජීර්ණය පහසු වෙන්නේ නැහැ. ගිලීම පහසු වෙන්නේ නැහැ. හැපීම පහසු වෙන්නේ නැහැ. එහෙමනම් අනිවාර්යයෙන්ම මුඛ කුහරයට ඇතුල් වන ආහාර තෙත් කරලා ගිලීම පහසු කරනවා. අපි එහෙනම් බලමු අවසාන වශයෙන් පෝෂක පදාර්ථයක් හැටියට වැදගත් වෙන තන්තු. මොනවද මේ තන්තු? තන්තු කියලා කියන්නේ පුතේ අපි ගන්න එළවලු, පළතුරු, ඒ හැම එකෙම තියෙන ජීර්ණය කරන්න බැරි පොලිසැකරයිඩ්. ඔයගොල්ලන්ට මතක ඇති පොලිසැකරයිඩ් මොනොසැකරයිඩ් රාශියක්. එකට බහු අවයවීකරණය වෙලා හැදෙන දිග තන්තු තමයි අපි කියන්නේ පොලිසැකරයිඩ් කියලා. මේ පොලිසැකරයිඩ් අනිවාර්යෙන්ම අපේ ආහාරයේ තියෙන්න ඕනේ. මේ පොලිසැකරයිඩ් තමයි ඔය සෙලියුලෝස් තන්තු වගේ තන්තු. මේකට පිෂ්ඨය අයිති වෙන්නේ නැහැ. ඒවා සංචිත පොලිසැකරයිඩ්නේ. මෙතන අපි කියන්නේ ව්‍යුහමය පොලිසැකරයිඩ්. ඔයගොල්ලෝ දන්නවා එළවලු වල, පළතුරු වල, ඒ හැම එකේම සෛලවල, සෛල බිත්තියේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ සෙලියුලෝස්. මේ සෙලියුලෝස් තන්තු අපේ ආහාරයට අනිවාර්යෙන්ම එකතු වෙන්න ඕන. හැබැයි පුතේ මේ තන්තු අපේ ආහාර ජීර්ණක පද්ධතිය තුළ කිසිම අයුරකින් ජීර්ණය වෙලා ශක්තිය ලබා දෙන්නේ නැහැ. ඉතින් ඒ තරම් දෙයක් වෙන මේ තන්තු ඇයි අපිට ඕන වෙන්නේ? තන්තු වල කාර්යභාරය හරි වැඩි. එකක් තමයි මේ තන්තු නිසා අපේ ආහාරවල කැමැත්ත, ආහාරයට තියෙන කැමැත්ත වැඩි කරනවා. අනිත් එක ආහාරයේ තන්තු තියෙනකොට ප්‍රමාණාත්මකව වැඩි. අනිත් එක මල ප්‍රමාණය වැඩි කරනවා. එතකොට ජලය අර තන්තු නිසා ඇතුළට ආකර්ෂණය වෙනවා, මලබද්ධය නැති කරනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා ආහාර මාර්ගයේ සෑහෙන කොටසක් තුල ආහාරය ගමන් කරන්නේ ක්‍රමාකුංචනය මගින්. ක්‍රමාකුංචනයට අනිවාර්යෙන්ම තන්තු ඕනේ. ඊළඟ තමයි ඔය සමහර අයට එනවා පිළිකා තත්වයන් මහාන්ත්‍රයේ උද මාර්ගයේ. නමුත් තන්තු ගොඩක් භාවිතා කරන අයට මෙන්න මේ වගේ පිළිකා වලින් මිදෙන්න පුළුවන්. තන්තු ගොඩක් පාවිච්චි කරනවා නම් අපේ ආහාර මාර්ගය ආශ්‍රිත ආබාධ අඩුයි. මේ තන්තු වශයෙන් ඇත්තම පලා වර්ග, එළවලු වර්ග, පළතුරු වර්ග අපේ ආහාරයට එකතු කරගත්තොත් අපිට ඉතාමත්ම ප්‍රයෝජනවත් වේ. ඕගොල්ලෝ දන්නවා ගොඩක් ක්ෂීරපායින් ඉන්නවා ශාකභක්ෂකයි. ඒ ශාකභක්ෂක ක්ෂීරපායින්ගේ ප්‍රධාන ආහාරය ශාක. ඉතින් බලන්න ඒ වුණත් ඒගොල්ලන්ගේ ආහාර ජීර්ණක පද්ධතිය තුළ සෙලියුලෝස් ජීර්ණය කරන එන්සයිම නැති වුණත් ඒගොල්ලෝ ලොකු ශක්ති ප්‍රමාණයක් අර ගන්න ශාකාහාරවලින් ලබා ගන්න. දැන් උදාහරණයක් හැට හිතන්නකෝ, අලියා. අලියා මස් කනවද? බිත්තර කනවද? කරවල කනවද? නෑ, අලියා කන්නේ කොළ වර්ග විතරයි. හරක මස් කනවද? බිත්තර කනවද? නෑ, එයා කන්නේ කොළ වර්ග විතරයි. කොහොමද සයිස් එක? මේගොල්ලන්ගේ මොකද වෙන්නේ? අර සෙලියුලෝස් ජීර්ණය කරන බැක්ටීරියාවන්, එහෙම නැත්නම් ක්ෂුද්‍ර ජීවීන් එයාලගේ ආහාර මාර්ගය ආශ්‍රිතව ජීවත් වෙනවා. ඒගොල්ලන්ට කියන්නේ අපි රෝමන්තකයන් කියලා. මේ ක්ෂුද්‍ර ජීවීන් අර සෙලියුලෝස් උපස්තරයට සෙලියුලේස් කියන එන්සයිමය ශ්‍රාවය කරනවා. මේ සෙලියුලේස් කියන එන්සයිමයෙන් අර සෙලියුලෝස් ජීර්ණය වෙලා හදලා දෙන්නේ ග්ලූකෝස් කියන මොනසැකරයිඩය. එහෙමනම් ග්ලූකෝස් තමයි ඔයගොල්ලෝ දන්නවා අපේ ප්‍රධාන සසන උපස්තරය. අර අලියන්ට, හරකන්ට, ඒ වගේම ශාකභක්ෂකයන්ට ශක්තිය ලොකු ප්‍රමාණයක් ඒ සහජීවී සම්බන්ධතාවය නිසා ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට පොඩ්ඩක් බලමු මේ අපේ ආහාරයේ ඛනිජ වර්ග වුණාම ඇතිවන රෝගී තත්ත්වයන්, ඒ වගේම මේ ඛනිජ ලබා ගන්න පුළුවන් ආකාර. අපි බලමු ඉස්සෙල්ලාම කැල්සියම්. ඔයගොල්ලෝ අහලා ඇති කිරි, කිරි නිෂ්පාදන, තද කොළපාට එළවලු, රනිල භෝගවල කැල්සියම් බහුලයි. කැල්සියම් අඩු වුණාම අස්ථිවල බර අඩු වෙනවා. එහෙමනම් දේහය දුර්වල වෙනවා. යකඩ, යකඩ දකින්න පුළුවන් නියුඩු ධාන්‍ය වර්ග. ඔකල දන්නවා ඔය හාල් පොළලා නියුට්ට අයින් කරපුවාම වැඩක් නැහැ ඒ හාල් වලින්. හාල් වල තියෙනවර මේ හාල් ඇටේ පොඩි කොටසක් නියුට්ට කියලා. ඒකේ දකින්න පුළුවන් යකඩ. ඒ වගේම කොළපාට පලා වර්ග, එළවලු, රනිල භෝග, මස්, බිත්තරවල යකඩ දකින්න පුළුවන්. යකඩ අඩු වුණාම අස්ථිවල, ඒ වගේම පේශීවල, ඒ වගේම දුර්ලතාවයන් ඇවිල්ලා රක්තහීනතාවය පවා එන්න පුළුවන්. ඒ වගේම අපේ ප්‍රතිශක්ති කරන පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා.